මැද උපේක්ෂා ගතියට එනකොට තණ්හාව යටපත් වෙනවා. අන්තවල නිමේ ඉන්නේ. නේද? මැද්දට එන්න එන්න තණ්හාව අඩුයි. අන්තවලට පණින්නේ අන්තවලට පන්නවන්නේ තණ්හාව. ඒකට තණ්හාව යම් කිසි මට්ටමකට යටපත් කිරීමක් තමයි මැදට එන්නේ. ඒ යටපත් කරපු මට්ටමේදී පුළුවන් තණ්හාවෙත් මුල අල්ලලා එයාව නැතිම කරලා ගන්න. හරි. ඒ මැද්දේදී තමයි අවස්ථාව තියෙන්නේ තණ්හාව උපදින්නේ ඇයි කියලා හොයලා එයාව එහෙමම අයින් කරලා ගන්න. අන්තවල ඉද්දී අමාරුයි. මොකද තණ්හාව බලවත්. අන්තවල ඉද්දී අපිට ඇත්ත දකින්න තියෙන අවස්ථාව අඩුයි. හ්ම්. හුඟක් තරහ ගිහින් ඉන්න කෙනාට ඇත්ත දකින්න තියෙන අවස්ථාව අඩුයි. හුඟක් කැලිලා ඉන්න කෙනාටත් ඇත්ත දකින්න තියෙන අවස්ථාව අඩුයි. අඩුයි යා. ප්‍රඥාවෙන් බලන කෙනෙකුට ඒකෙන් පුළුවන් අවබෝධ කරගන්න. බැරුව නෙමෙයි. දැන් පද දුකකටපත් උනාය අවබෝධ කළා නේද? කිසා ගෞතමිය පටාචාරා සත්‍යයෙන් බැලුවහන් දුකේ ගැඹුරම අන්තයකටම ගිහිල්ලා. ඒ වගේම තමයි දුක් වේදනා අන්තයටම ගිහිල්ලත් එතනත් නුවණ වඩන්න අවස්ථාව යෙදුනක් පුළුවන්කම තියෙනවා නැතුව නෙමෙයි.
එතනතර තණ්හාවල වඩා අවිද්‍යාව නෙමෙයි.
තන තුල නුවණ මෙහෙම. ඒක තමයි ඉස්සෙල්ලා දැන් අර ඒ අන්තෙකින් මිදිලා එක්කම ප්‍රඥාව වැඩෙන්නම හේතු වෙනවා අර අන්තෙටම දුකක් ආවම. ඒක අනිත්‍යත්තත් පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි ඒවා මතක තියාගන්න ඒවා ටිකක් කලාතුරකින් කියන්නේ. ප්‍රඥාව වැඩෙන්න පුළුවන් කලාතුරකින් කෙනෙකුටයි එහෙම වෙන්නේ. එහෙනම් අන්තවලට ගිහිල්ලා අවබෝධ කරන්න යන්න එපා. අන්තරපෙන්නේ මැද්දට ඇවිල්ලා මැද පැවරෙන්න එපා කියන මට්ටමේ අවබෝධ කරන එක තමයි පහසු. මේ හැම තැනින්ම ඕක තමයි කියන්නේ. දැන් වේදනානුපස්සනාව කියන එක හරියට වේදනාවට නුවණ පිහිටියොත් නිවන දක්වාම යෑමේ හැකියාව තියෙනවා. කොච්චර එතන නුවණ පිහිටනවද කියන එකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් එ කියන්නේ හරියට ධර්මෙත් එක්ක මේ වේදනාව දිහා බැලුවොත් අවබෝධ කරීමේ හැකියාව තියෙනවා. දෙකම දෙකම ඕන කායික වෙන්න පුළුවන්. හරි කායික වේදනාවේ නියම් දැකපුවාත් ඉන්න අර කකුල් දෙක ගලක් පෙරලා බින්දගෙන ඒක දිහා බලා හිටිය බෙල්ල කපන එක බලාගෙන කායික වෙන්නත් පුළුවන්. නේද?
කායික වෙන්න පුළුවන් චේතසික වෙන්න පුළුවන්.
ඒකේ ඒ කියන්නේ එහෙම හැකියාව තියෙනවා. දැන් අපි තේරුම් ගන්න ඕනේ මේ හැකියාව ඉන්නේ ප්‍රඥාවයි. ඒක තුල ඇත්ත ඇති හැටි දකින්න නුවණ මෙහෙම මෙතන මේ මුල තේලියම ඇති ඕගලන්ට කතිපනෙය වේදනාති කියනකොට මතන නුවණ මේ වේදනාව වේදනා ස්වභාවයක් විතරයි. මොකද මේ අපේ මෝඩකමට තමයි මේ ಜಾති තුනකට පනෝලා තියෙන්නේ. සසරේ යන කෙනා තමයි අන්ත තුනට වැටෙන්නේ. අන්ත දෙකයි මැදයි කියනකොට අන්ත තුනක් කියලාම කියන්න පුළුවන්. ඒ කියන්නේ මුලාවෙන් දාගන්න ඒවා නේද ওই ಜಾති තුන. නේද? අවිද්‍යාව මත නේද මම ප්‍රවටින්නේ. වේදනාවේ ඇත්ත ස්වභාවය දැක්කම වේදයිපයක් විතරයි. විඳනයක් විතරයි. ඒ විඳින ස්වභාවයක් විතරයි. ඒකේ සැප දුක කියලා වර්ග කිරීමක් නැහැ. සැප දුක කියලා වර්ග කිරීම තියෙන්නේ ලෝකෙට අයිති මට්ටමේ. නේද? නැහැ ලෝකෙට ආйти වර්ග කිරීමේ අපිට පේනවා කෙනෙක් සැපයි කියන එක කෙනෙක් දුකයි. ඈ අපිමත් සමහර වෙලාවට සැපයි කියන එක අපිටම දුක් වෙලා තියෙනවා. දැන් ඇවිල්ලා මෙතන වාඩි වෙනකොට තියෙන සැතම ඉරියව්වේ තමයි වාඩි වෙන්නේ. ආ හොඳට කුෂන් තියාගෙන පුදු තියාගෙන ඕ මේවා මේ විදිහට හිටියොත් තමයි හොඳම සැප තියෙන්නේ කියලා තමයි වාඩි වෙන්නේ මුලින්. දැන් කොයි ඉරියව්වේ හිටියා වැඩිම උනොත් පැය භාගය. ඊට පස්සේ මේ මොන දුකකටද මමපත් උනේ මේක වෙනස් කරන්නම ඕන අනිත් ඉරියව්වේ තමයි රැක තියෙන්නේ ඈ කියලා ඉතින් අනිත් අය දිහා බල බල ඉන්න අර ඉරියව්ව සැකයි මේකට වඩා. බිම ඉන්න එක්කෙනා පුටුවේ ඉන්න එක්කෙනා දිහා බලන අර යනන් හොඳට ඉන්න පුටුවේ ඉන්න එක්කෙනා බිම ඉන්න එක්කෙනා අර යනන් හොඳට බලනකොට දෙක දුකයි සැපෙන් පටන් ගත්තට අනිත්‍යන්තයට වැටිලා සකාන්තෙන් දුක්ඛාන්තයට වැටි. නෑ නෑ පටන් ගන්නකොට සැප නෙමෙයි කියලා නෙමෙයි නේ ඔහම හිතුවා. පටන් ගන්නකොට මේක තමයි සැපම වෙන්නේ. නැත්නම් හිටගෙන ඉන්න පුළුවන්. හම්බේ දැන් හිට ගන්න ගියොත් හරි සැපයි. පටන් ගන්න වෙලාවෙ ඇවිල්ලා හිටගෙන ඉන්න උනොත් එහෙම අනේ මට වාඩි වෙන්න තනන්නේ නැහැ නේ කී කියා බැන බැන. මොකද අපිට මේ අපි ඉන්නේ අර අන්ත දෙකේ. දවගේ මැද්දක් තිබුණා කියලා බැරි වෙලාවත් වෙන්නේ. ඉතින් නෝනි
දැක්කොත් තමයි
තේන්නේ. දැන් මේ දෙන්න ගන්න කලිනුයි වාඩි වෙන මොහොතේයි අතරෙදි මැද්ද තුත් තිබිලා තියෙනවා. සැකටත් වැටෙන්නේ නැති දුකටත් වැටෙන්නේ නැති නේද? මේ ටික අපිට පේන්නේ. ඒක වැහිලා තියෙනවා. ඇයි මැද මැද පේන්නේ නැහැ? දැන් තණ්හාව අර ගැට දාලා පද කරනවානේ සිබ්බනිය. අන්ත දෙක තමයි පේන්නේ. ඈ ඉතින් ඔකේ නිදීමක් ගැන නෙමෙයි හිතන්නේ. తాවකාලික විසඳුම එක්කෝ දෙපැත්තට පණිනවා. අකුල දෙක ඇරියහන් අන්න ඒකාන්ත එකට පන්නේ. ඒකෙත් ආයේ ඉඳලා දුක් වෙනකොට ආයේ අකුල ගන්නවා. ආයේ මේ දුකට පණින්නේ කියලා පේන්නේ. ඉස්සෙල්ලා දුකයි කියලා අතහැරපු එකනේ දැන් ඔය අල්ලගන්නේ සැපයි කියලා. නේද? එහෙම දකින්න නුවණ පිහිටන්නේ නැහැ. ඇයි? අන්ත දෙකේ පන්න ඕන එක තමයි තණ්හාවෙන් කරන්නේ. සිබ්බණියගේ වැඩේ තමයි ඒ අන්ත දෙකේ එහාට මෙහාට පන්නේ. මේක එපා වෙනකොට අනිත් එක ගන්න. ඊළඟට ඒක මුලින් සැපයි කියලා ගත්තට ටිකක් වෙලා යනකොට ඒකත් එපා වෙනවා. ආයේ අනිත් පැත්තට පන්නේ. ඒ පණින්නේ ආයේ දුක කියලා නෙමෙයි. සැප කියලා. ඒක එපා වෙලා තමයි මේකට පෙන්නේ. ඒක ඉඳලා දුක හිතිලා මේකට පෙන්නේ. මේක එපා වෙනකොට ආයේ අරක සැපයි කියලා පෙන්නේ. හැම ඉරියව්වම දුකයි කියලා දැනගත්ත දවසට අන්න කාය උපස්සනාව වැඩෙන. එතකොට ඉරියව් මාරු කර දඟල දුක් විඳින්නේ නැහැ. දැන් දැනට පේන්නේ නැහැ ඉරියව් මාරු කරන එක දුකක් කියලා. දැන් ඒක සැපයි කියලා නෙමෙයි. දැන් මොකද?
දැන් දන්නවද
ඒක තව ඕක පේන්නේ භාවනා කරනකොට එක ඉරියව්වේ පැය ගාණක් ඉන්න පුළුවන් වෙනකොට අර දඟල දඟල ඉන්න එක කොච්චර මොන දුකක්ද වෙන්නේ. ඒක දකින්නේ මැද අහුවෙන්නේ. හැබැයි මේ මැද්දට පණින්න ලේසි නෑ. මේ වේදනාවේ එනවා බලා ඉන්නකොට දුක වැඩි කරලා දෙනවා. එතනින් එහාට යන්න දෙන්නේ නෑ. ඉරියව්ව මාරු කරවනවා.
මාරා ඉන්නවා.
ඒ ටිකත් පන්න ගත්ත දවසට එක සැරයක් පෙන්නුවත් ආයේ ඊට පස්සේ ඒක ඉන්නේ.
මාරු නොකරම ඉන්න ඕන.
මාරු නොකර ඒක පුළුවන් නම් ඉඳලා බලන්න. වේදනාව දිහා බලන් ඉන්නවා. වේදනාව දිහා බලන් ඉන්නකොට අමාරුම වෙලාවෙත් ඒකත් බලන් ඉන්න පුළුවන් වුණොත් අන්න දකින්නවා ඒක ඇත්ත ස්වභාවය. එතකොට ඒක පන්න ගන්න පුළුවන්.
එතකොට එන්නේ මැද
එතකොට මේක අත්දකලා බලන්න ඒක ලොකු සුවයක් දෙනවා. භාවනා හැබැයි සමතෙන් කරන්නේ ඕක නෙමෙයි. සමතේ අපි හොර වැඩක් කරන්නේ. එතෙන්ට අවධානය යන්න නොදී වෙන තැනක තියාගන්න. අවධානය යනකොට විදිහෙන් අපි සමාධි නිමිත්තේ අවධානය බලවත් වෙනකොට කය දැනෙන්නේ නැහැ. ඒ සමාධියෙන් කරන්නේ අරක හංගනවා යටපත් කරනවා. ඒකට මුහුණ දෙනවා නෙමෙයි. ඒකයි විදර්ශනාවට කියන්නේ සුස්ත විදර්ශනා කියලා කියන්නේ. ලේසි නෑ. වේදනාව දිහා බලන් ඉන්න ගියාම ලේසි නෑ විදෙන එක. ඒකයි ඒක එක පැත්තකින් දුක්ඛාපටිපදා කියන්නේ. හැබැයි අවබෝධ ගන්න ලේසි. දුක්ඛාපටිපදා වුණාට අවබෝධ කරන්න ඉක්ම. ටිකක් දුක් වින්දට ඒක අත්දැක්කොත් අවබෝධයක් එක්ක තමයි අත්දැකෙන්නේ. දැන් ඊට පස්සේ දන්නා මේ මෙහා රැවටීමක් මේ කරන්නේ රිදෙනවා රිදෙනවා කියලා රැවටීමක්. මේ ඔකේ බලා හිටියන්නේ නැති වෙලා යනවනම්. ඒ කියන්නේ වේදනාව වේදනාව විදිහට දකින්න නුවණ එනකොට අර දුකාන්තයට පණින්නේ. අපි ඉන්නේ අන්තේ. අන්තයට දාලා තියෙන්නේ ලෝකෙට අයිති මට්ටමක මිසක් මේ ඇත්ත ඇති හැටි නෙවෙයි. නේද? එනි සැප දුක් අන්ත තියෙන ලෝකේ ලෝකයා දැක්කේ. ඒ මොකද මට මගේ මගේ කියලා ගන්නකම් තමයි සැප දුක තියෙන්නේ. අන්ත දෙක
තියෙනවා.
වේදනාව වේදනාව විදිහට තිබ්බහම ඒක මගේ කරන්නේ නැතුව. මෙතන විඳින්නෙක් නෑ. කවුද මේකට සැපයි කියන්නේ? කවුද මේකට දුකයි කියන්නේ? කියන කෙනා නැති වුණ ගමන් අර අන්තවලට දාන්න විදිහක් නැහැ. ඒකේ තියෙන නියම ලක්ෂණ ටික විතරයි ඉතුරුයි. නේද? අපි හදපු ටික අයින් වෙනවා. ඊට මේ කනෝපු ටික අයින් වෙනවා ටික ටික. අපිට පේන්නේ කනෝපුව තමයි මේ දුක් වේදනාව කියන එක කනෝපු එකක්. සැප වේදනාව කියන එක කනෝපු එකක්. නේද? දුක වැඩි වෙනකොට අපි පුරුදු වෙලා තියෙන්නේ අර සැපපැත්ත තමයි තියෙන්නේ. ඒකෙන් නිදීමක් වෙයි. නිදීම කියන එක තමයි මෙතන තියෙන්නේ. අර නිදහස් වෙන ගතියට යන්නේ. ඒක ඒ සෙල්ලා නිදීම. එතකොට විද්‍යාව පහළ කරන්න කලින් මේ අන්තවලින් මිදෙන හැටි ඔය කියන්නේ. සපන්තේ දුක්ඛන්තේ ප්‍රමෙත්ත අදුක්ඛම සුඛ වේදනා ගතියට ආවට පස්සේ එතන ඊළඟට තියෙනවා විදර්ශනය. මෙතනක් තියෙන්නේ දුක සකස් වීම. දැන් අර දෙකේ දුක සකස් වීම ඒ වෙනකොට දැකලා. සපන්තේ දුක දුක්ඛන්තේ දුක කියන්නේ දැන් මදහත් එකේ දුක කියන එක තාම දැකලා නැහැ. දැන් මදහත් එකේ ඉන්නකොට අරහන්ත දෙකෙන් මිදිලා එතනත් පේනවා මෙතනත් දුකක් මේ තියෙන්නේ. ඒ මෙතනත් මේ පණ ගතියක් තියෙනවා. ඒ දුකයි දුකට හේතුවයි. දැන් ඔන්න වේදනාව කියන එක තව ටිකක් නොවනින් මේ මසන. මේ වේදනාව හටගත්තේ ඇයි? පස්සපච්චය. ස්පර්ශය නිසාමයි වේදනාව. ස්පර්ශ ජාති කීයද තියෙන්නේ? 6. 6යි. මතකයි නේද? කොහෙද ස්පර්ශ ටික තියෙන්නේ? ආයතන. ඇහැ හින්ද චක්කු ස්පර්ශය. චක්කු සංපස්සේ. කන හින්ද සෝත සංපස්සේ. නාසය හින්ද ගාන සංපස්සේ. දිව හින්ද ජීවා සංපස්සේ. කය හින්ද කාය සංපස්සේ. මන හින්ද මනෝ සංපස්සේ. ඔය තමතරව ස්පර්ශයක් ගැන අපි දන්නේ. එතකොට එහෙනම් මේ වේදනාවක් දැනුණා නම් අර හය දෙනාගෙන් එක්කෙනෙක් තමයි යට ඉන්නේ. හේතු වෙලා තියෙන්නේ. ඈ? නිදාන වෙලා තියෙන්නේ. යා ඉන්න හින්දා තමයි මේ වේදනාව හටගත්තේ. එයා නැති වුණා නම් මෙහෙම දෙයක් නැහැ. එන සමුදයයි නිරෝධයයි だけ. පස්සපච්චය වේදනා. එතකොට ඔන්න දැන් නුවණ තියෙන කෙනා දැන් පස්සේ කිව්වන් හය දෙනයි ඉන්නේ. ඒ හය දෙනාගෙන් කවුද මෙතන ඉන්නේ? එයාවත් දකින්න පුළුවන් මොන ආයතනේ? කාය ආයතනේ, මන ආයතනේ. මට ওই දෙකම තියෙන කියලා. ඒ හින්දා නෙමෙයි වේදනාවක් මෙහෙම දැනিলা තියෙන්නේ. නේද? ඒක කායික වේදනාව නම් දකිනවා කාය සංපස්යෙන් ආපු එක. චේතසික එක නම් දකිනවා මන ආයතනෙන් ආපු එක. මනෝ සංපස්යෙන් ආපු එක. නේද? කාය සංපස්සේද මනෝ සංපස්සේද ඔය දෙක දකිනකොට අනිත්‍යකෙන් සෑහෙන නිදිලා මේකේ ඇහැ කන නාසය දිව කියන ටිකෙන් නිදිලා ඔය මට්ටමට එනකොට ඉතුරු වෙන්නේ කාය තියෙන එකයි මන කියන එකයි තමයි වෙන්නේ ඔය මට්ටමෙන් ඉතුරු වෙන්නේ අස්සපච්චා වේදනා කියන මට්ටම එතකොට ඒ අනිත්‍ය තමයි මට්ටමිනුත් ඉතින් සමහර වෙලාවට අල්ලන්න පුළුවන් සද්දයක් ඇහෙනකොට එතන සැප වේදනාවක් හරි දුක් වේදනාවක් හරි දැනුණාද ඈ මේගොල්ලෝ සද්ද කරනවා මට භාවනා කරන්න බෑ කියලා ගැටෙන පැත්තෙන් ගියාද හරි හඳ සද්දයක් නෙමෙයි අහගෙන ඉන්නකොට හන්දට හිතත් එකඟ වෙනවනේ කියලා හඳ මියුසික් එක අහගෙන ඒක තමයි මේ තේරුම් ගන්න. අර කල්ලගෙන මේ හිතේ සමතයක් විතරයි. ඒක මේ අන්ත දෙක දකින්න කියන්නේ ඕක. අන්ත දෙක දකින්න කෙනා දන්නවා ඕක සෝවන් මාර්ගෙ නෙමෙයි. තාම මේ හේතුඵල දැකලා නැහැ. මේ සමුදයයි නිරෝධයයි දැකලා නැහැ. අර ලෝකෙට අයිති මට්ටමේ හිතේ සහනයක් තමයි ඔය තියෙන්නේ. ඒ ලෞකික ධානයවලත් තියෙන්නේ නේ. හොඳ සැපට ඉතින් ඉන්න පුළුවන්. ඒ උපේක්ෂාවත් අර විඳින ගානට. චතුර්ථ ධානයට ගියත් ඒකේ ඉන්න හරි ආසයි. ඉන්නේ උපේක්ෂාව තමයි. වෙනකට එතන අර දුක නැහැ නේ. මේ හරි ඉන්න ආසයි. මෙහෙම ගතියක් තියෙනවා. ඒක තමයි එතනත් ඊළඟට නුවණ පිහිටන්න තියෙන්නේ. උපේක්ෂා නැදහත් ගතියේ ඊළඟට නොහන පිහිටන්න තියෙනවා. මෙතනක් තියෙන්නේ අවිද්‍යාව. මෙතනක් මේ හැංගිලා තියෙනවා නේ දුක. අපිට මේ සුවයක් වගේ පෙන්නුවට මේ අවිද්‍යාව හින්දාමයි එහෙම තියෙන්නේ. හා ඒකෙත් සමුදය දකින මේ වින්දනය පස්සපච්චය වේදනාවක්. පස්සපච්චය වේදනාවක්. ඒක ස්පර්ශයේ නොයදුනා නම් වේදනාව නෑ යෙදෙන්නේ නේද? එතකොට අන්න එතන තමයි සම්මා දිට්ඨිය කියන එක. ඒක හේතුවක් දකිනවා හේතුව නැත්නම් මේ ඵලය නෑ කියන කතාව දකිනවා. සමුදයයි අත්ංගමයි කියන දෙක දකිනකොට සම්මා දිට්ඨිය තියෙනවා. හරි දැක්ම තියෙනවා. එතනින් තමයි විද්‍යාව පහළ වෙන්නේ. සම්මා දිට්ඨිය තුලින් තමයි ඒ කියන්නේ විද්‍යාව කියන එක මෝහය දුරු වෙන්න පටන් ගන්න එක. ඒක තමයි සෝවන් මාර්ගය. සෝවන් මාර්ගයේ පටන් ගන්න තැන. සම්මා දිට්ඨිය ඇතිවීම තමයි ඒ සෝවන් මාර්ගය කියන්නේ. ඒකෙන් එහාට ගිය ගැඹුරක් මෙතන. පන්සිල් පද පහේ සම්බන්ධයක් නැහැ මෙතෙන්. මෙයාගේ එනවා ආර්ය සීල කියන එක. දැන් අන්ත දෙකට වැටෙන්නේ නැති කෙනාගේ ලොකු සීලයක්. අවබෝධ. යාගේ සීලෙ රැකෙන. ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ වෙනකොට. නෑ නෙමෙයි ඒවා අඩුයි. ඒවා වැරදි කියලා දකින්. සීලය රැකීමට වඩා සීලයේ කැඩෙන්නේ ඇයි කියලා දකින එකයි සෝවාන් කෙනාගේ. සීලේ රැකෙන්නේ මොකද? සීලය කැඩෙන්නේ මොකද කියලා හේතු දකින. හරි. ඒක නැත්තම් ඔය සත්තු මරණ මස් කඩකාරයෙක් හරි වැද්දෙක් හරි මම පොයේ දවසේ සිල් ගන්නවා කියලා එන්න සිල් සමාදන් වෙන්න පුළුවන්. එදාට එයා කූඹියෙක්වත් මරන්නේ නැහැ. හොඳ සීලයක් තියෙනවා. හැබැයි ඒක සෝවන් මාර්ගය වෙන්නේ. හැමදාම කංසල් පද රැක්කත් වෙන බුද්ධ දේශනාවක් නම් කියන්නේ. දැන් සීලයේ 90 වර්ග හතරක් බෙදෙන. සීලය හොඳටම රැකෙන කෙනා. සීලය කැඩෙන කෙනා. ඒකෙ දෙකට දෙකට බෙදෙන. සීලය රැකෙන කෙනා ඒ ඇයි සීලය රැකෙන්නේ කියලා නොදැන සීලය රැකීමකුත් තියෙනවා. සීලය පිළිထන්නේ ඇයි කියලා හේතුව දැනගෙන රකීමකෝ එනා ඒ දෙන්නගේ ලොකු වෙනසක් තියෙනවා. මොකද දැනට සීලේ රැකුණට එයා සුගතිගාමි වෙයි. හැබැයි එයා දුගතියට යන එකෙන් මිදිලා නැහැ. ඊළඟ සැරේ දිව්‍ය ලෝකෙ ගියා ආය අපාගත වීමෙන් මිදිලා නැහැ. අසසරින්නේ. සීලේ රකින කෙනා සීලේ රකින්නේ ඇයි හේතුත් එක්ක දකින කෙනා ඊට වඩා වෙනස්. යාර ආර්ය මාර්ගය කියලා. ඊළඟට ඊට මෙහායින් ඉන්නවා සීලේ කැඩෙන්න පුළුවන්. හැමතිස්සෙම අර සර්වසම්පූර්ණ සීලයක් නැහැ. හැබැයි මෙයා දකිනවා මේ කැඩෙන්න හේතුව මේකයි මේකේ විපාක මේකයි මෙහෙමයි මෙහෙමයි කියලා. ඒකට හේතුවත් එක්ක දකිනවා. හැබැයි සීලේ සර්වසම්පූර්ණ නැහැ. එයා උසස් කියනවා අර සම්පූර්ණයෙන්ම සීලේ තියෙන කෙනාට වඩා. පුද්ගලය ගන්නකොට සීලේ කැඩුනත් ඒකේ හේතුව එක නුවණින් දකින්න කෙනා උසස් කියන අර සීලේ රැකපු කෙනාට වඩා. මොකද මෙයා
දැකලායි
මෙයා මේකෙන් මිදෙන්නයි කියන්නේ. දුගතිගාමි වුණත් උඩට එනවා. අරයා සුගතිගාමි වුණත් දුගතිගාමි වීමෙන් මිදිලා නැහැ. මෙයා තියන්නේ අර සසරෙන් මිදෙන පැත්තට ටික ටික කිට්ටුවේ. ඒකයි ආර්ය සීලය කියනකොට අපි කියන පංචසිල් වලට වඩා ටිකක් එහාට ගියේ. ඒකට දැන් සමහරු ඉන්නවා මම මගෙන් කිසිම පවක් කෙරෙන්නේ නැහැ. මම හොඳට සීල රකින්න ඕගොල්ලෝ ඔය පංචසල් ගියට භාවනා කළාට වැඩක් නැහැ. ඊට වඩා මම හොඳට ඉන්නේ. සීල රකින්න. එයාට පේන්නේ එයා දුගතිගාමී වීමෙන් මිදිලා මිදෙන හැටි පේන්නේ නැහැ. මිදිලාද කියලා තාම ඒ භයානක තත්ත්වෙ ඉන්නවා කියන එක පේන්නේ නැහැ. එයා භයානකයි කියන්නේ දුකෙන් මිදෙන්නේ. මොකද එයා වළකිනවා මේ ධර්මයක් තියෙන වෙලාවෙ ඒකෙන් ප්‍රයෝජනෙට ගන්න තියෙන අවස්ථාවක් නැති කරගන්න. සීලෙන් හොඳ වෙන්න පුළුවන්. ඒකින් තමයි එයා ඒ මුලා වෙන්නේ. ධර්මයේ ප්‍රයෝජනෙ ගන්න මේ ක්ෂණ සම්පත්තිය ලැබුවට ඒගොල්ලෝ ධර්මය ගැන හොයන්නවත් කැමති නැහැ. අපිට ඌව ඕනේ මේ අපි සීලය රකින්නවා කියලා. ඒක ලොකු මුලාවක්. නැ කැඩුන් නැත. එයා සසරේ. සසරෙන් මිදෙන්න මාර්ගයට වැටිලා
නැහැ. එමයි.
මොකද බුදුදහමකින් විතරයි මේකෙන් මිදෙන මාර්ගයට වැටෙන්නේ. එතකොට මේ ධර්මයක් අහන්න ලැබුණ මේ ක්ෂණ සම්පයස්තියක් මෙයා නැති කරගන්න. ආයේ කවදා එයා දිව්‍ය ලෝකේ යන්න පුළුවන්? ආයේ කවදා බුදුදහමක් අහන්න ලැබෙයිද? එතනයි ගානන් තමයි. ඊට පස්සේ කල්ප ගණන් දුගති. මේ කරපු වේවට හොඳ විපාක ලැබෙනවා. එහෙම නොලැබි තියෙන්නේ නැහැ. නෑ ඒ සීලේ රැකුණට සසරෙන් මිදිලා නැහැ. ඒකට තමයි ධර්මය දකින්න. බුදු කෙනෙක් දේශනා කරන ධර්මයේ අහලා නුවණින් විමසන්න ඕනේ. ඔව්. බණ අහන්න යෝනිසෝ මනසිකාරය කියන එක යෙදෙන්නේ ධර්මය අහලා විමසන්න. නිකන් සීල රකින කෙනාගේ ධර්මය එහෙම වෙන්නේ නැහැ. සතෙක් මැරුණහම දැන් සීල රකින්න කෙනාට නම් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ධර්මය නොදන්න සීල රකින්න. මම මෙච්චර කල් සීල රැක්කා ඒක කැඩුනානේ මේ සතෙක් මැරිලා. ඒක අල්ලගත්තොත් කෙලින්ම දුක තියන්න පුළුවන්. නේද? ඔක සිහි වුණත් මැරෙනවා. 84000ක් විහෙර විහාර කළාට ධර්මාශෝක රජු ඊළඟ සැරේ දුගතිගාමී වුණාද? නේ? ඒක ඊට වඩා බලවත් සෝවාන් මාර්ගයට වැටෙනවා. එහෙම වෙනසක් තියෙනවා. සීලේ රැකුණා කියලා සෝවාන් වෙන්නේ නැහැ. ඒකයි මම මේ කියන්න හදන්නේ. එහෙම හිතන පිරිසක් ඉන්නවා. මේ අනිත් පැත්ත තමයි ටිකක් වැඩි කට්ටිය කැමති නැහැ කතා කරන්න. සෝවාන් වුණත් සීලේ ටිකක් සමහරට කැඩෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද මේ සෝවාන් වීම එයා අර ආයේ දුගතිගාමී වෙන්නේ නැහැ කියන මට්ටමට වැටිලා. ආර්ය මාර්ගයට වැටිලා. ඒක තමයි ආර්යකාන්ත සීලය කියන්නේ. ආර්යකාන්ත සීලය කියන්නේ සර්ව සම්පූර්ණව හැමතිස්සෙම සීලේ 100% රකින්නවා නෙවෙයි. කැඩුනොත් එයා දන්නවා මේ මේක මෙහෙම මේ හේතු හින්දායි මේක කැඩුනේ. ඒ වැරදි දන්න අය ඒක හදා ගන්න උත්සාහයකදී. ඕක නොදන්න කෙනා ඒක හදා ගන්න උත්සාහ කරන්නේත් නෑ. අරක වැරදියට මෙනෙහි කරලා අකුසල කර්ම කරනවා. ආයෙත් සිහි වුණොත් ඊළඟ උපත දුගති ගාමී. දැන් ආර්යකාන්ත සීලේ කියනකොට මෙහෙම වෙනසක් තියෙනවා. දැන් පවක් වුණා. අපි හිතමු මදුරෙක් මැරුණා කියලා. ඒක එයාට අරමුණු වෙන්නේ නැහැ මැරෙන මොහොත. මොකද එයා ඒක අර ඒ විදිහට තියාගන්න නෙමෙයි. මේක හේතු ගන්නවා. ඒක වුණා ඒක ඉවරයි. මේක ඔළුවේ තියාගෙන ඔකට දුක් වෙවි ඉන්නේ නැහැ. සීලෙම රැකතු කෙනා මේ මදුරෙක් මැරුණානේ. මම මෙච්චර සීලයක් රැක්ක ඉවරයි නේ ඔක කැඩුනා කියලා ඔක බලවත් වෙන්න පුළුවන් ඒ චේතනාව. ආර්යකාන්ත සීලයක් කෙනාගේ එහෙම එකක් නැහැ. හරි. දුරෙක් නේද? ඒක පවක් තමයි. ඒක නැහැ කියලා කියන්න හදන්නෙත් නැහැ. හිත සනස ගන්න බරුවට නරවන්නේ නැහැ. හරි. පවක් වුණා. ඒකට විපාකයක් තියෙනවා. මම ඊට වඩා බලවත් උසල් කරනවා. ආයි අරක කරන්න යන්නේ නැහැ. මොකද ඒකේ හේතු දකින්නවා, වැරද්ද දකින්නවා. ඒකෙන් මිදෙන්න උත්සාහයක් කරනවා නිසා. ඒකයි අර සීලෙයි සීලට හේතු දකින්න එකේ වෙනස. ඒ හදා ගන්න පුළුවන් ආර්යකාන්ත සීලේ තියෙන කෙනා. මොකද ඒකේ හේතුයි විපාකයි ඒක දන්න. ඒක දර්ශනාවට හරවන්නේ දැන් එක පැත්තක් එයාට මේ මදුරු ආත්මෙන් මිදෙන්න අවස්ථාව ලැබුණා නේ. ඊළඟ සැරේ හොඳ දැනක ඉදිරියලා එහෙම එක පැත්තකින් හිතන්න පුළුවන්. අනිත් පැත්තෙන් මමත් ඔය වගේ මදුරෙක් වෙලා තී සැරයක් නම් ඉපදිලා ඔහොම මැරෙන්නේ නැහැ. සසරේ භයානකකම දකින්න පුළුවන්. ඊළඟට මේකේ අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරන්න පුළුවන්. ඒකල ඕක අර උසල ආරමුණ නැත්නම් විදර්ශනා ආරමුණක් කරගන්න පුළුවන්. මගේ ජීවිතෙත් මේ වගේ නේද? මනුස්සෙක් වෙලා හිටියට කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නැහැ. ඒ මරණ අනුස්සතිය පැත්තට යන අනිත්‍ය දුක්ඛානාත්ම ඕන එකක් දකින්න පුළුවන්. හා මේ මදුරුව දැන් දුකක් නේ ඔය. ලැබුවේ මාත් මැරෙනවා කියන්නේ දුකක්. හ්ම්. එතකොට මේ මදුරුවට ශරීරේ පාලනයක් නැහැ. මගේ ශරීරෙත් ඔහොමනේ මටත් පාලනයක්. නේද? අදිසිය මේ වහලේ කඩන් වැටුණා ඉවරයි. අපව ගෙදර යන්න හම්බ වෙන්නේ නැහැ. හිතෙන් නැහැ ඒකට. දන්නව නෝ ඔයිට වඩා හිතෙන heart attack එකක් ආවා. ඊවනේ දැන් කාදේ වෙන්නේ නේ? ඒවට නිකයි තියෙන්නේ. අය ඒ විදර්ශනා පැත්තට විදර්ශනා වඩන කෙනාට ඕන එකක් විදර්ශනා ආරම්භ කරනවා. අනිත්‍ය දුක්ඛාන එතනම ඔය වේදනානුපස්සනාවත් දාන්න පුළුවන් ඉතින් කැමති. මඳුරුවගේ පැත්තෙන් හරි තමන්ගේ පැත්තෙන් හරි ඒක පුරුදු කරපු කෙනාට හැමතිස්සෙම පුරුදු කරන එකට ඒක යන්නේ. මේ වේදනාවක් දැනෙනවා නම් මේක වේදනාවේ ගති ටික බලන්න පුළුවන්. ඒර වේදනාවේ යන බුදුරජාණන් වහන්සේ පෙන්නවා අනිච්ච සංඥාව වඩන්න. රූපේ අනිච්ච සංඥාව අපි ගොඩක් කතා කරලා තියෙනවානේ. වේදනාවේ කොහොමද අනිච්ච සංඥාව වඩන්නේ? මම නෙමෙයි මගේ නෙමෙයි ඉතින් වචන ටික කටපාඩම් කියවට හරියන්නේ නැහැ. අනිච්ච සංඥා කියනකොටම මතක් වෙන්න ඕන ಜಾති තුනක් තියෙනවා. ඉති වේදනං ඉති වේදනස්ස සමුදය ඉති වේදනස්ස අය. රූපේ අනිත්‍ය කියනකොටම ඉති රූපං. මෙන්න මේක තමයි රූපේ. ඉති රූපස්ස සමුදය. මෙන්න මේක තමයි ඒ රූප හටගත්තේ මේ හිඳ සමුදය. මේ සමුදේ නැත්තම් නිරුද්ධයත් පංගන. ඔය තුන බලන කෙනා තමයි රූපේ අනිත්‍ය සංඥාව වඩායි. බුදුරජාණන් වහන්සේ කියපු විදියට. තව වේදනාවෙත් ඔය තුන යම් කෙනෙක් වඩනවා නම් අන්න එයා වේදනාවේ අනිත්‍ය සංඥාව වඩනවා. මොනවාද? ඉති වේදන. මෙන්න මේකයි වේදනාව. මෙතනින් පටන් ගන්නවා. මම වේදනාව කියන්නේ මෙන්න මේක. ඊළඟට මේක හටගත්තේ මෙන්න මේ හින්දා. අන්න මේකයි මේකේ සංදේ. පස්සේ දකින්න පුළුවන් නම් අන්න හරියටම සමුදයක් දකින්න. මොකද ඒකම දකින්න ඒ පස්සේ සිදු නොවුණා නම් මේ වේදනාව කියලා දෙයක් නැහැ. අත්තංගම. ඔන්න ඕක නුව ඕකට නුවණ මෙහෙව්වා නම් වේදනාවේ අනිච්ච සංඥාව වඩනවා. මේ තමයි බුද්ධ දේශනා. මේ අනිච්ච සංඥා සූත්‍රය. ඒකත් දුක්. ඒකත් සම්මාදිකයි. ස්පර්ශය කියන එකත් ඔව් ඒකේ සමුදයයි ඒකේ අත්තංගමයි. ඒකට තමයි අපි කතා කරලා තියෙන්නේ. පස්සේ තියෙන එකේ සමුදේ මොකද්ද? එක පැත්තකින් තින්නම් සංගති කස්ස. ඇහැ රූපයයි චක්කු විඤ්ඤාණය. තව පැත්තකින් නාම රූප පත්‍ය පස්ස. මේ සෑහෙන කතා කරලා නාම රූප පත්‍ය පස්ස කියන්නේ. නාම රූපේ ඇත්ත ඇති හැටි නොදැක්ක හින්දාමයි මේ පස්ස. නාම රූපේ ඇත්ත නොදැක්ක හැටි හින්දාමයි සලායත. හරි? තින්නම් සංගතියකට යන්නේ සලායතන ඇති වෙලානේ. සලායතන ඇති උනේ ඇයි? නාම රූප පත්‍ය අසලායත. හෑ නාම රූපේ මත තමයි ඒවා නාම රූපේ නිසා සාරය නාම රූප නිසා පස්සේ මේ දික ආයේ ආයේ අහන්න ආයේ ආයේ අහන්න කෙන්ටික ඉඳලා හරියන්නේ අපි ඔක්කොම විස්තර වෙනවා මූලික මට්ටමේදී රූපය කියන්නේ සතර මහා ධාතු විදිහට ඉන්නේ නාම කියන්නේ වේදනා සංඥා චේතන ඊළඟට විඤ්ඤාණ නාම රූප විඤ්ඤාණ ඒ ලෝකෙට අයිති මට්ටම ඒ ලෝකෝත්තර දැක්ම නෙමෙයි සාමාන්‍ය කෙනාට කියා දෙන මට්ටම ඒකෙන් එහාට ගැඹුර දකින්න හැටි තමයි අපි සාකච්ඡා කරන්නේ රූපයේ ඇත්ත දකින්නකොට රූපයෙන් මිදෙන නේද? එහෙම එකක් අහලා තියෙනවා නේද? රූපයෙන් මිදෙනකොට අර සතර මහා ධාතු රූපේ නෙමෙයි ඊළඟට. ඒක නාම රූපේයි සතර මහා ධාතු රූපේයි වෙනසක් තියෙනවා. මම මෙතන ඉඳන් අපි gedara මතක් කරනකොට gedara කියන්නේ රූපයක්ද නැද්ද? gedara කියන්නේ සාමාන්‍ය මට්ටමේ රූපයක්ද නැද්ද? රූපේ දැන් මෙතන සිහි කරගන්න gedara නාම ගේ ප්‍රමහා ධාතු රූපේ මෙතන තිබිලාද අපිට ගේ පේන්නේ නාම රූප මනසට අරමුණ නේද නාම රූප මට්ටම අධිවචන සම්පස්සය ටික ටික මතක් වෙන්නේ පටිග සම්පස්ස අධිවචන සම්පස්ස නේද ඒ තමයි නාම රූප වච්‍ය පස්සෝ කියන්නේ ඒක හොයා පස්ස පච්චය වේදනා පස්සේ කියනකොට නාම රූප සංකලන නාම රූප ඇත්තේ ඇති හැටි නොදැකීම තුලමයි පස්සේ තියෙන්නේ නේද නාම රූපයේ ඇත්ත ඇති හැටි දැක්ක දවසට එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. ශේෂයක් නැතුව කපලා දාපු දවසට. ආපෝ අත්ත ආපෝ ආපෝ පට්ඨවි තේජෝ වායෝ නගාද නගාදති පිහිටන්න. පට්ඨවි ආපෝ තේජෝ වායෝ වලටවත් පිහිටීමක් ලැබෙන්නේ නැහැ. පට්ඨවි ආපෝ තේජෝ වායෝ නිරුද්ධ වෙන්නේ කොතනද කියලා ප්‍රශ්නය අහගෙන යන්නේ මහා බ්‍රහ්මයා ළඟට යනකම් අහගෙන ගිහිල්ලා ඊළඟට බුදුරජාණන් වහන්සේ ඉන්නහනකොට කේවට්ට සූත්‍රය පඨවි ආපෝ තේජෝ වායෝ නිරුද්ධ වෙන්නේ කොහෙද? නිරුද්ධ වෙනවා නෙමෙයි ඒවා පිහිටන්නේ කියලා ප්‍රශ්නේ નિවරදි කරලා බුදුරජාණන් වහන්සේ උත්තරේ දෙනවා. නාම රූප අසේසං උපරුජ්ජති. ශේෂයක් නැතුවම කපලා දාන තැන. එතන තමයි පඨවි ආපෝ තේජෝ වායෝ නොපිහිටන. කේවට්ට සූත්‍රයේ කියවලා බලන්න. ප්‍රශ්න අහගෙන අහගෙන යනවා. ඉතින් එක එක මට්ටමේ ඒව අපි එකයි කියන්නේ අර වචන ටික නෙමෙයි ඔකේ තියෙනවා ගැඹුරට යන්න බලාගෙන බලාගෙන මෙනින් මෙනෙහි කරන්න ධර්මයට අනුගලපන. ඔව් දැන් මං අහපු භයානකම ප්‍රශ්නේ නේද? සුඛ වේදනාවේ රාගානුසය තියෙනවා, දුක්ඛ වේදනාවේ පටිඝානුසය තියෙනවා, අදුක්ඛම සුඛ වේදනාවේ අවිජ්ජානුසය තියෙනවා. දැන් අපි මැරෙන මොහොතේ සුඛ වේදනාවක් දැනුණොත් මොන අනුසයද? රාගානුසය. දුක්ඛ වේදනාවක් දැනුණොත් පටිඝානුසය. අදුක්ඛම සුඛ වේදනාවක් දැනුණොත් අවිජ්ජානුසය. හැදෙන්නේ කුසල් සිද්ද අකුසල් සිද්ද? අකුසල්. අකුසල් සිකක් ආරමුණු වුණා කොහෙද යන්නේ? සුගතිද දුගතිද? දුගති. සුගතියේ යන්න විදිහවත් හොයාගන්න නම් ඔතනින් පොඩ්ඩක් නුවණින් විමසන්නයි. සුඛ වේදනාවක් දැනෙනකොට රාගානුසයෙන් නැතුව ඉන්නේ කොහොමද? දුක්ඛ වේදනාවක් කෙනකොට පටිඝානුසයට මතු වෙන්න නොදී ඉන්නේ කොහොමද? අදුක්ඛම සුඛ වේදනාවක් කෙනකොට අවිජ්ජානුසයෙන් මිදෙන්න පුළුවන්ද? නෝවා ටිකක් හොයලා බලන්න වෙනවා නේද? එතකොට දැන් අපි කීයද ඉන්නේ? 22 කිව්වා නේද? අතමාපණී සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. ඊළඟට 23 සුඛාපනේය වේදනා. දැන් ඔයගොල්ලන් පාලි තේරෙන්න ඕනේ. දැන් පාලි පන්තියක් යනවා නේද? සුඛාපනේය වේදනා. ඒ කියන්නේ මොකක්ද? සුඛ කියලා පනවපු වේදනාවේ කිං සුඛ? මොකද්ද සැප කියන්නේ? සුඛ කියන්නේ. කිං දුක්ඛ? මොකද්ද දුක කියන්නේ? දැන් සුඛ කියලා පනවපු වේදනාවේ මොකද්ද සැප? මොකද්ද දුක? ඊළඟට දුක්ඛ වේදනා කියලා පනවපු එකේ කිං දුක්ඛ? මොකද්ද ඒකේ තියෙන දුක? කිං සුඛ? මොකද්ද ඒකේ තියෙන සුඛ සැප? අදුක්ඛම සුඛ වේදනා කියපු එකේදී කිං සුඛ කිං දුක්ඛාති? මේකෙත් අර තී කියන එක එදෙනා පේනවද? අර ටික සම්පූර්ණ කරනවා. කිං සුඛ කිං දුක්ඛ. ඊට පස්සේ ඊළඟ පිටුවේ සිංහලෙන් තියෙන්නේ මේ පාලි සිංහල එකේ ඊට පස්සේ පිටුවේ තියෙනවා සුඛාකෝ ආවසෝ විසාක වේදනා. සුඛ කියපු වේදනාවේ විසාක තితి සුඛ. තితి කියන්නේ මොකක්ද? පවතින ගතිය. පැවැත්ම සුඛයි. තితి සුඛ. සුඛ වේදනාව පවතිනකොට සැප. විපරිණාම දුක්ඛ. වෙනස් වෙනකොට
දුක්ක.
අර ඉස්සර අහපු ප්‍රශ්න වලට උත්තර දෙනා නේද? මේ ධර්මයේ තියෙනවා. දුක්ඛ වේදනා කියන එකේදී තිති දුක්ඛ. දුක් වේදනා පවතිනවා නම් දුකයි. දුක්ඛ වේදනා කියන එකේදී තිති දුක්ඛ ප්‍රයත්න දුකයි. විපරිණාම සුඛ. ඒක වෙනස් වෙන ගතිය සැපයි. අපි දරුණු ලෙඩක් හැදිලා ඉන්නකොට ඒක පවතිනකොට දුකයි. සනීප වෙනකොට සැපයි. ඒ සාමාන්‍ය අත්දකින දේවල් ඔය ලෝකයා අත්දකින මට්ටම නේද? අන්න ඒකයි තේරුම් ගන්න. ලෝකයා අත්දකින මට්ටම. මේ ලෝකෝත්තර දැක්ම නෙවෙයි තව. හරි. ඒකට ඔය ටික තේරුම් ගන්න බැරුව තමයි අපි මේ ධර්මයේ පටලව ගන්න. නේද? අනිච්ච දුක්ඛ අනාත්මක් වෙනස් කරන්න යන්නේ සමහර වෙලාවට. නිකන් මේ ලෝකිතා ඉති මට්ටමේ පවතින තත්ත්වය මේ කියන්නේ. ඊළාට දුක්ඛම සුඛ වේදනා නා මෙදහත් එක ගැන කියනවා. දුක්ඛම සුඛ වේදනායි මොකද්ද සක මොකද්ද දුක කියනවා. ඥාන සුඛ. ඒක තව පැහැදිලි වෙනවා. අඥාන දුක්ඛ කියනවා. අඥාන කියන එක දන්නවනේ. දුක්ඛම සුඛයේ අඥානේ නම් බව තින්නේ දුක. නුවණ පහළ වුණොත් අන්න එතකොට සැප. එන්න පෙන්නනවා විද්‍යාවයි අවිද්‍යාවයි. අදුක්කම සුඛ එක්කේ මුලාව තියෙනකන් ඒක දුක. දුක අවබෝධ කරනවා. හරි. සමුදයයි අත්තංගමයයි දකින කෙනාට නැත්නම් සම්මා දිට්ඨිය පහළ වෙන කෙනාට ඥානය. හරි ඥානය එතකොට සුඛයි. එන්න අදුක්කම සුඛ එක්කේ සුඛ විඳින්න නම් ඥානය පහළ කරගන්න. නැත්තං අර පළඟැටියා වගේ සකයි කිය කියා ඉන්නේ දුකේ. දැල්ලට පනින පළඟැටියා වගේ. නෑ. නම් මං උපේක්ෂාවේ ඉන්නේ හරි සැපයිනේ. අන්ත දෙකේ නැමි කිය කියා දැල්ලට පනින. පළඟැටියා දැල්ල හරි සැපයි කියලා දැල්ලට පනිනවා වගේ වෙලා. ඥාන සුඛා අඥාන දුක්ඛාති. ඥානේ දුකයි කියලා නුවණක් පහළ වෙනවා. අවිද්‍යාව ඉන්නකම් මේකේ දුකනේ තියෙන්නේ කියලා තේරුම් ගන්නවා. ඒකේ ඥානය පහළ වීම, විද්‍යාව පහළ වෙනකොට අන්න එතන සැප. ඉස්සර මම මේකේ රැවටිලා දුකේ නිහිටියේ මේ සැප කියලා හිතාගෙන.
ඒක තමයි විද්‍යාව.
ඒක තමයි මේ ප්‍රඥාවෙන් බලනකොට තමයි. දැන් ඔක හොඳටම තේරෙනවා දැන් කලින් ධ්‍යාන වඩපු කෙනාට. ඉස්සර දැන් චතුර්ථ ධානයේ තමයි හොඳ සැපයි කියලා හිතන් හිටියේ. දැන් ඒක එතන ඔන්න අඥාන දුක්ඛ ඥාන සුඛ කියන එකට ඔන්න පණින්න පහසුයි. අන්ත දෙක යටපත් වුණ කෙනා. ඥාන සුඛ අඥාන දුක්ඛ. පැහැදිලි නේද? දැන් ඔයගොල්ලන්ට අමාරු නෑ නේද මේ පාළි කියවල තේරුම් ගන්න? ගැලපන්න ඉතින් මේ දැක්මත් එක්ක තමයි ගැලපෙන්නේ. නුවණත් එක්ක. ඔව්. සිංහලයකට වඩා ලේසි පාළියකේ තේරුම ගන්න. අද සිංහල පරිවර්තනයේ සමහර වෙලාවට මුලාවෙන් කියන්නේ ලෝකෙට අයිති දැක්මෙන් ලියපුවා කියන එක. ඊළඟට එක දැන් ඔයගලන්ට පැහැදිලි වෙනවා 24 දී සුඛාය පනීය වේදනාය. මේකත් කියන්නේ සැප කියලා පනවපු වේදනාව නේද? සුඛාය පනීය වේදනාය. කිං අනුසයෝ මොකද්ද අනුසය? කිං අනුසයෝ අනුසේති. මේ දෙකම එකට ගන්නවා. ඒකේ අනුසය විදිහට අනුසය වෙලා තියෙන්නේ මොකක්ද? අනුසය කියන්නේ හැංගිලා එක යෙදිලා තියෙන එක විදිහට අනුසය ධර්මයේ මොකක්ද? කිං අනුසයෝ අනුසේති. කිං අනුසයෝ කියන්නේ මොන අනුසයද? අනුසය වෙලා තියෙන. කිං අනුසයෝ අනුසේති. දුක්ඛාය වේදනාය කිං අනුසයෝ අනුසේති. දුක් වේදනාවෙත් ඒ ප්‍රශ්නේම අහනවා. කින් අනුසය අනුසය මේ 24 කියන්නේ 24 කියන්නේ ඊළඟට අදුක්කම සුඛාය වේදනාය කින් අනුසයෝ අනුසයති අදුක්කම සුඛ වේදනාවේදි මොන අනුසයද අනුසය වෙලා තියෙන්නේ කින් අනුසයෝ අනුසයති පාලි හරි ලේසි නේද සිංහල නම් වචන ගොඩාක් කියනවා කින් අනුසයෝ අනුසයති මොන අනුසයද අනුසය වෙලා තියෙන්නේ දැන් ඔයගොල්ලෝ අනුසය කියන ඒවා දන්නවනේ යටපත් වෙලා හැංගිලා නිදාගෙන ඉන්න කෙලෙස් ඒක තියෙනවා කියලා දන්නවා නිදිගත් අවස්ථාව කෙලෙස් වල නිදිගත් අවස්ථාවට තමයි අනුසය කියන්නේ. පොඩ්ඩක් මතුවෙන වෙලාවට පරිවිත්තා. මතුවෙන. ඒක ක්‍රියාවකට පෙරලෙන්නේ නීතික්කම කියලා. අනුසය මට්ටමේදී දන්නේ නැහැ ඉන්නවද නැද්ද කියලා. නීති. ඒ පොඩ්ඩක් උඩුව දාන්නේ පරිවිත්තා. වැඩ කරන්න පටන් ගන්න තරහින් බැනගෙන බැනගෙන යන බීතික්ක පොඩ්ඩයි හිතට තරහ එන්නේ පරිඋට්ටාන ඔළුව දානවා නයා පෙනී කරනවා වගේ දස්ත කරන්න පටන් ගන්න බීතික්කම පැහැදිලි නේද නයා නිදාගෙන ඉන්නකොට ගැරඩියද නයාද දන්නේ මේ කරුත් නිදා ඒ අනුසය මට්ටමේදී දන්නේම නැහැ. තෙනේ කළාට දස්ක කරලා නැහැ. ලස්සනයි. හරි ලස්සනයි තෙන්නේ. නයි නටවන්. එතකොටත් විසක් නැහැ. පරිුක්තා. අනුසය. අනුසය නිදාගෙන ඉන්නවා. පරිුක්තා ඉන්නවා කියලා පොඩ්ඩක් පෙන්නන. තෙනේ කරා මම නෑ කියලා පෙන්නන. නීතික්කම කියන්නේ දස්ක පට ගාලා බැනගෙන බැනගෙන යනවා අපිට පේනවා හැමාර වෙලාවට වීතික්කම මට්ටම කට්ටිය කිසිම දැන් ඇයි අපි ඔය වීතික්කම මට්ටම ගැන නෙමෙයි කතා කරන්නේ ඒගොල්ලන්ට තමයි සීල ගැන කතා කරන්නේ ඒගොල්ලන්ට තමයි සීල ගැන කතා කරන්නේ නේද මේ මොකද මේ මට්ටමේ නෙමෙයි ඔයගොල්ලෝ එහෙම හිතන්න එතකොට අපි දැන් අනුසය ගැන තමයි කතා කරන්නේ මේ මෙහෙම හිටියට පාසකයෝ වගේ හිටියට ඇංගිලා ඉන්නවා ඒගොල්ලෝ ගැන තමයි දැන් කතා කරන්නේ අනුසය. එතකොට අනුසය ඊළඟ ඉඳාගෙන ඉන්න කට්ටිය ගැන. එතකොට සුඛායකෝ ආවුසෝ විසාක වේදනාය අන සුඛ කියපු වේදනාවේ විසාක රාගානුසයෝ අනුසේති. රාගානුසය කියන එක්කෙනා තමයි අනුසය වෙලා දුක්ඛාය වේදනාය පටිඝානුසය වනුසේ දුක් වේදනාකේ පටිඝානුසය තමයි අනුසය වෙලා තියෙන්නේ අදුක්ඛන සුඛාය වේදනාය අවිජ්ජානුසය වනුසේ අවිජ්ජානුසය තමයි අනුසය වෙලා තියෙන්නේ හැංගිලායි ලේසි නේද පාලියෙන් කියනකොට අනේ මේ මට්ටමට තමයි එන්නේ කියන්නේ නියම ධර්මයේ දකින්න නම් පාලියෙන් කියවන්න ඕනේ. නැත්තම් අර වෙන වෙන තේරුම් දාගෙන තමයි අපි ගන්නෙ. මේ වචන කියවනකොට තේරෙන්නේම නැත්තම් සිංහල තේරුම බලන්න. ඒකට පොඩි අදහසක් ගන්න ඕනේ. ඊළඟට 25. සබ්බාය නු කෝ අයේ සුඛයි. සබ්බාය කියන එක අහලා තියෙනවා. සියලු සබ්ද. සබ්බායන කෝ අයියේ සුඛාය වේදනාය. මේ සුඛ වේදනා කියන ඔක්කොම ටික ගත්තොත් සුඛ වේදනාව කියලා පනෝන සේරම සබ්බ. සබ්බායන කෝ අයියේ සුඛාය වේදනාය. රාගානුසය අනුසේති. හැම සුඛ වේදනාවෙම රාගානුසය අනුසය වෙලාද? එන්න දැන් නුවණින් අහන ප්‍රශ්න ඕවා. තන තමයි අර දුක තියන්නේ නැතුව දුක තියන්නත් විදිහක් තියනවා කියලා පොඩ්ඩක් දොර අරගන්න නේද හැම සුඛ වේදනාවෙම රාගානුසය අනුසය වෙලාද එහෙම වුණා නම් එහෙම ගැලවුමක් නැහැ නේද වැඩ සබ්බාය දුක්ඛාය වේදනාය සියලු දුක් වේදනාවල පටිඝානුසයෝ අනුසේති ප්‍රතිගාමකයන්සේලා සබ්බාය අදුක්කම සුඛාය වේදනාය අවිජ්ජානුසයෝ අනුසයිති අවිජ්ජානුසය අනුසය විලාද කොලයක් හම්බුන්නේ නැන්නේ එතකොට පැහැදිලි නේද ඒක පාලි පාලි කියන්නේ දෙකම එකට කලවන්නේ නැද ගන්න
තියෙන්නේ.
පාලි පිටුවයි සිංහල පිටුවයි එහෙම තමයි තියෙන්නේ. මේක පාලි පිටුව. මේක පාලි මේ සමහර තැන්. හරි. මේ පිටුව හොයාගන්න. දැන් මේ සිංහල පිටුව. පාලි. මේ ටිකක් බලන්න. ඉවරයි. මේක
ලොකු සිංහල.
හරි හරි වාඩියෙන් ඉහිල්ලා අපි දැන් ඉවර කරන්න ඕනේ. දැන් 25. මේ කවුරු හරි ඊළඟ දවසේ ওই පාළි ටිකක් පොඩ්ඩක් වේදනාවට අදාළ ටික පුළුවන් නම් කොපි කරගෙන ඉන්නකො එතකොට පාළි ටික කියවන්න. හරි. කොහොමද තමයි ඉතින් පාළි පුළුවන් වෙනකොට ඊළඟට පාළි හොයනවා නේ. හොඳයි. දැන් මොකද්ද සබ්බායනුකෝ ආයිය සුඛාය වේදනාය රාගානුසය අනුසීති සබ්බාය දුක්ඛාය වේදනාය පටිගානුසය අනුසීති සබ්බාය අදුක්ඛම සුඛාය වේදනාය අවිඥානුසය අනුසීති අන උත්තරේ න කෝ ආවසෝ විසාක න කියන එක පාලි වල හරි වැදගත් නැහැ ඊළඟට කියන එකේ විරුද්ධාර්ථය තමයි ගන්නවා න කෝ ආවසෝ විසාක සබ්බාය සුඛාය වේදනාය රාගානුසය අනුසීති සබ්බාය සුඛාය වේදනාය රාගානුසය අනුසීති කියන එක වෙන්නේ නැහැ හැම සුඛ වේදනාවෙම රාගානුසය අනුසය වෙන්නේ නැහැ මොකද න කියන එක මුලින් තියෙනවා ඊළඟට න සබ්බාය දුක්ඛාය වේදනාය පටිඝානුසය අනුසීති න සබ්බාය අදුක්ඛම සුඛාය වේදනාය අවිජ්ජානුසය අනුසීති මේ ටික පැහැදිලි ඉන්නේ නේ සුඛාය පණෙන්‍ය වේදනාය කිං පහතරක්ද මම දෙක කියන්නේ සුඛාය පණෙන්‍ය වේදනාය මේ කියන්නේ මොකද්ද සැප කියලා පණවපු වේදනාවල කිං පහතරක්ද මොනවද ප්‍රහාණය කරන්න ඕන දුක්ඛාය වේදනාය කිං පහතරක්ද දුක් වේදනාවේ මොනවද ප්‍රහාණය කරන්න ඕන අදුක්කම සුඛාය වේදනාය කිං පහතරබ්බන්ති ඔන්න දැන් ඔය ඔන්න දුගතියෙන් බේරෙන හැටි ඔය අහන්නේ නේද සුඛ වේදනාවේදී මොනවද ප්‍රහාණය කරන්න ඕන දුක් වේදනාවේ මොනවද ප්‍රහාණය කරන්න ඕන අදුක්කම සුඛ වේදනාවේ මොනවද ප්‍රහාණය කරන්න ඕන එතන මොකක්ද උත්තරේ සුඛාය කෝ ආවසෝ විසාක වේදනාය සුඛ කියපු වේදනාවල රාගානුසය උපහාතම්බෝ රාගානුසය තමයි ප්‍රහාණය කරන්නේ දුක්ඛාය වේදනාය පටිඝානුසය උපාතප්පු දුක් වේදනාවේදී පටිඝානුසය තමයි ප්‍රහාණය කරන්න තියෙන්නේ අදුක්ඛම සුඛාය වේදනාය අවිඥානුසය උපාතප්පු අවිඥානුසය තමයි ප්‍රහාණය කරන්න තියෙන්නේ මම බලන්න ගනි විසාක කොච්චර නුවණින් යුතුව ප්‍රශ්න අහනවද කියලා ඊළඟ ප්‍රශ්න ආ වේදනා තුනේදී මේවා ප්‍රහාණය කරන්න කියනවනේ ඊළඟට ආය යහනවා සබ්බාය නුකෝ අයියෝ සුඛාය අයියේ සුඛාය වේදනාය හැම සුඛ වේදනාවෙම රාගානුසය උපහාතක් හැම සුඛ වේදනාවෙම රාගානුසය ප්‍රහාණය කරන්න ඕන ඉස්සෙල්ලා කියන සුඛ වේදනාවේ රාගානුසය ප්‍රහාණය කරන්න ඕන හැම සුඛ වේදනාවෙම රාගානුසය ප්‍රහාණය කරන්න ඕන සබ්බායනකෝ අයේ සුඛාය වේදනාය රාගානුසය පහතබ්බෝ සබ්බාය දුක්ඛාය වේදනාය පටිඝානුසය පහතබ්බෝ සබ්බාය අදුක්ඛම සුඛාය වේදනාය අවිඥානුසය පහතබ්බෝති ජාති තුනටම අහනවා මේ විදිහට නේද න කෝ ආවුසෝ විසාත සබ්බාය සුඛාය වේදනාය රාගානුසය පහතබ්බෝ එහෙම නැහැ කියනවා නේද එන සුඛ වේදනායම රාගානුසය ප්‍රහාණය කරන්න ඕනේ නැහැ. න සබ්බාය දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ පහතබ්බෝ. න සබ්බාය අදුක්ඛම සුඛාය වේදනාය අවිඥානුසයෝ පහතබ්බෝ. මෙහෙමම කරන්න ඕනේ නැහැ. ඈ? පිටතෙන් තෝරගන්න ඕනේ කොයි සුඛ වේදනාවේද රාගානුසය ප්‍රහාණය කරන්නේ. නේද? හැම සුඛ වේදනායම ප්‍රහාණය කරන්න අවශ්‍ය නැහැ.
ලංගට මොකද වෙලා
ඉධාවුසෝ විසාත බික්ඛු එකනතේ ඉධාවුසෝ විසාත බික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි ඒ කියන්නේ මොකද්ද විවිච්ඡේව කාමේහි කාමයන්ගෙන් වෙන්ව විවිච්ඡ අකුසලේහි අකුසලයන්ගෙන් වෙන්ව විවිච්ඡ අකුසලේහි ධම්මේහි අකුසල ධර්මයන්ගෙන් වෙන්ව සවිතක්කං සවිචාරං දැන් සර කියන්නේ සහිතව කියන්නේ විතක්කේ සහිතව විචාරයේ සහිත සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං විවේකයෙන් යුතුව ප්‍රීතියෙන් සුඛයෙන් යුතුව විවේකජං ප්‍රීතිසුඛං පඨමං ඥාන ප්‍රථම ඥානේ උපසම්පජ්ජ විහෙරති සමාධිලා ඉන්න ප්‍රථම ඥානයට සමාධිලා ඉන්න රාගං තේන පජහති එතන රාගය ප්‍රහාණය ප්‍රහාණ වෙලා මේ ප්‍රථම ඥානෙ ඉන්නකොට න තත්ත රාගානුසය අනුසේ එතන රාගය අනුසය අනුසේ වෙලා නැහැ න තත්ත රාගානුසය අනුසේ කියන්නේ එතෙන්දී රාගානුසය අනුසේ වෙලා නැහැ ප්‍රථම ඥානෙ ඉන්නේ හරි අද එක කාමයන්ගෙන් වෙන්ව ඉන්නයි විවිච්ඡේව කාමී කියන ගතියේද කොට අන්න එතෙන්දී යන්න හොඳ නැහැ රාගානුසය ප්‍රහාණය කරන්න සමහරු කියනවා ඉතින් ප්‍රථම ධානයේ ඉන්නකොට මේ ඇදිලා ඉන්නවා අරකයි මේකයි ඔය කියනවානේ ධාන වලට හැම වදින් නැති අය ධාන ගැන කතා කරනකොට ඒගොල්ලන්ට පෙරේ මෙතන තියෙනවා එතෙන්දී ප්‍රහාණය කරන්න ඕන මේක ඉන්න ඒක රාගානුසය නැති වුණ අවස්ථාව. රාගන් තේන පජහති. ඒ විලාව රාගානුසය ප්‍රහාණය වුණ අවස්ථාව. චතුත්ථ ධානය කියන්නේ. ඒකෙදි මොකද කරන්න යන්න කියලා නැහැ. ඔව්. ඉදාවුසෝ විසාක බික්ඛු. ඉති පටි සංචික්කති. මෙන්න මෙහෙම කල්පනා කරනවා ඉති කටි සංචිප්පති මේක නම් මට හරියට පේන්නේ නැහැ කියන්නේ අකුරු ටික පැහැදිලි දස්රණාමහං පදායතන එක සම්පජ්ජ විහෙරිස්සාමි යදරියා ඒතරහි ආයතන එක සම්පජ්ජ විහෙරති ඉති ඉති අනුත්තරේසු විමුක්කේසු පි විහන්ද තිහන්දං උපට්ඨා තයතෝ උපජ්ජති යක් පච්චාය දෝමනස්සං ඔය දෝමනස්සයක් ඇති වෙනවා මෙන්න මේ විමු අනුත්තර වූ විමෝක්ෂයට ඉතේ අනුත්තරේසු විමික්කේසු විහං උපට්ඨාපයතු උපජ්ජති කවදා අන්නේ අනුත්තර වූ විමෝක්ෂයට මාවපත් වෙයිද කියලා දෝමනස්සයක් ඇති වෙනවා තාම මේවයින් මිදිලා නැහැ කවදා මට මිදෙන්න පුළුවන් වෙයිද කියලා එක දෝමනස්සයක් පහළ වෙනවා නේද පටිගං තේන පජහති එතන පටිගය නැහැ දුම්නස තිබුණට එතන පටිගය නැහැ පටිගං තේන පජහති න තත්ත පටිගහනුසය අනුසේති එතන යෙදෙන්නේ නැ න තත්ත පටිඝානුසය අනුසයති. පටිඝානුසය අනුසය වෙලා නැහැ. ඉදා උසව විසාක බික්කු සුකස්සච පහාන දුක්කස්සච පහාන. සුඛ කියන එකත් ප්‍රහාණයි දුක්ඛ කියන එකත් ප්‍රහාණයි. තුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ථගම අදුක්ඛං අසුඛං උපේක්ඛා සතිපාරිසුද්ධි චතුත්ථං ඥානං උපසම්පජ්ජ විහෙරති. ඒතර සුඛත් නැති දුක්ත් නැති සෝමනස්ස දෝමනස්සයක් තියෙන්නේ නැති සෝමනස්ස දෝමනස්සාන අත්ංගම අදුක්ඛං අසුඛං උපේක්ඛා සතිපාරිසුද්ධි. එහෙනම් සතිපාරිසුද්ධි කියන එකක් තියදිලා චතුත්ථ ඥානෙ ඉන්නේ ආ. සාමාන්‍ය චතුත්ථ ඥානෙ නෙමෙයි. සිහියත් පිරිසිදු වුණ සතියෙනුත් යුතු චතුර්ථ ඥානෙට චතුත්ථ ඥාන උපසම්පජ්ජ විහෙරති. සමවැදිලා ඉන්නවා. අවිජ්ජන්තේන පජහති. එන්නේ එතන අවිද්‍යාව යෙදෙන්නේ. එතන අර විශේෂ වචනකුත් තියෙනවා සතිපාරිසුද්ධං කියන එකත් එක්ක චතුත්ථ ඥානෙදි තමයි අවිජ්ජන්තේන පජහති. එතන අවිද්‍යාව ප්‍රහාණය වෙලා. න තත්ත අවිජ්ජානුසය අනුසේති. එතෙන්දි අවිජ්ජානුසය අනුසේ වෙලා නැහැ. තත්ත අවිජ්ජානුසය අනුසේති. ඒ විදර්ශනාව පැත්තෙන් සතිය සතිය පැත්තෙන් එන පාරිශුද්ධිය. සතිය වඩන්න කියන්නේ ඒ සතිය පැත්තෙනුත් යෙදෙන්න ඕනේ. ඒ කියන්නේ විදර්ශනා පැත්තත් එතන යෙදිලා සමාධිය විතරක් නෙමෙයි. ඉතින් එතන තේරුම් ගන්න තියෙන්නේ අන්න එහෙම චතුත්ථ ධානයේදී අවිද්‍යාව යෙදිලා නැහැ. එහෙම තත්වයක් තියෙනවා. මේ උදාහරණ තුනක් කිව්වේ සුඛ වේදනාවේ රාගානුසය වෙන්නේ නැති තැන, දුක්ඛ වේදනාවේ පටිඝානුසය අනුසය වෙන්නේ නැති තැන, ඊළඟට මේ දැන් කිව්වේ අදුක්ඛම සුඛ වේදනාවේ අවිජ්ජානුසය යෙදෙන්නේ නැති තැන. සතිපාරි සුද්ධියත් එක්ක චතුත්ථ ධානයට උපේක්ෂා සහිත චතුත්ථ ධානයට සමවැදිලා ඉන්නේ. ඊළඟට ඉතුරු ටික ටිකක් මනට මම කියාගෙන යන්න. සුඛාය පනෙය වේදනාය කිං පටිභාගෝති. පටිභාගය මොකද්ද? සුඛ කියලා පනවපු වේදනාවේ පටිභාගය මොකද්ද? සුඛාය කෝ ආවුසෝ විසාක වේදනාය දුක්ඛා වේදනා පටිභාගෝති. දුක්ඛ වේදනාව තමයි පටිභාගය. හරි. සුඛ වේදනාවේ පටිභාගය මොකද්ද අහනවා? ඒකේ පටිභාගය දුක්ඛ වේදනාව. ඊළඟට 29 දුක්ඛාය පනෙය වේදනාය කිං පටිභාගෝති. දුක්ඛ වේදනාව කියලා පනවපු වේදනාවේ පටිඝාගය මොකක්ද? දුක්ඛාය කෝ ආවුසෝ විසාක වේදනාවේ සුඛා වේදනා පටිඝාගෝති. සුඛ වේදනාව තමයි පටිඝාගය. දුක්ඛ වේදනා පටිඝාගය. යන 30 අදුක්ඛම සුඛාය පනෙය වේදනාය කිං පටිඝාගෝති. අදුක්ඛම සුඛ වේදනාවේ පටිඝාගය මොකක්ද? අදුක්ඛම සුඛාය කෝ ආවුසෝ විසාක වේදනාවේ අවිජ්ජා පටිඝාගෝති. අදුක්ඛම සුඛ වේදනාවේ පටිඝාගය තමයි අවිද්‍යාව. අවිද්‍යා පනෙයකින් පටිභාගෝති. අවිද්‍යාව කියලා පනවපු එකේ පටිභාගය මොකක්ද? අවිද්‍යාය කෝ ආවුසෝ විසාක විද්‍යා පටිභාගෝති. විද්‍යා. විද්‍යා කියන එක විද්‍යා කියලා ගන්න දෙන්න. විද්‍යාය පනෙයකින් පටිභාගෝති. විද්‍යාවේ පටිභාගය මොකක්ද? විද්‍යාය කෝ ආවුසෝ විසාක විමුක්ති පටිභාගෝති. විමුක්ති ආපනෙයකින් පටිභාගෝති. විමුක්ති ආකෝ ආවුසෝ විසාක නිබ්බාණං පටිභාගෝති. ඉතුරු ටික කියවන්න ඕනේ නැහැ. ඕනනම් ගෙදර ගිහින් කියවලා බලන්න. එතන තියෙන එතනින් එහාට අහපු එක මේ ප්‍රශ්න ඉක්මවා ලියාටි. මෙවැනි පටිභාගය මොකක්ද කියලා අහනවා. ඉන්නනේ ප්‍රතිභාගය අහන්න අදහස් දෙකක් තියෙන්න පුළුවන්. එකක් නිවන ගැන නොදන්න තමයි. ධනාගාම කෙනා නිවන ගැන සම්පූර්ණයෙන් දන්නේ. අනිත් එක තමයි මෙයා වැරදි උත්තරයක් දෙයිද? මෙයා රහත් වෙලා නැත්නම් වැරදි උත්තරයක් දෙනවා. එහෙම අල්ලගන්න.
මෙයා රහත් වෙලා කියලා දැනගන්න ඕන ටික ඔක්කොම ආන්නේ. නේද?
ඒ ප්‍රශ්න දෙක.
මම
දැන් ටිකක් පැහැදිලි නේද? චුල්ල වේදල්ල සූත්‍ර වේදනාව අපි කොහොමද කියන්නේ සම්මා දිට්ඨිය ඇති කරගෙන නිවන යදා මූලිකව දුගතිගාමී වෙන්නේ නැතුව සුගතිගාමී වෙන්නේ වේදනාව ගැන දැනගෙන බැලීම ඒ තමයි කරන්න තියෙන්නේ. වේදනාව ගැන සිහිය පිහිටීම. ඒකෙන් සුගතිගාමී වෙනවා විතරක්ුත් නෙමෙයි ආර්ය මාර්ගයට වැටෙන්න අවස්ථාව තියෙනවා. ඒ ටිකෙන් පෙන්නන්නේ මේ වේදනානුපස්සනාව කොච්චර වැදගත්ද කියන එක හරියට දැනගෙන කරන වේදනානුපස්සනාව. ඒකේ දැන් වේදනාවට සිහිය පිහිටීමයි නුවණ පිහිටීමයි දෙකක්. සති සම්පදයි. අපේ නුවණ ඇති කරගන්න නම් ධර්මයේ විමසලා තියෙන්න. එහෙම නැත්නම් ඕක මුකුත් දන්නේ නැතුව ගිහිල්ලා අන්න ගිහින් වේදනාව දිහා බලන් ඉන්න කියන්න පුළුවන්. ඒක එතකොට බුදුදහම වෙන්නේ නැහැ. ධර්මයක් අහපු කෙනාට ඊට වඩා නුවණක් කියදිලයි වේදනාව දිහා බලන්නේ. අර ඒ නුවණ ඇති කර ගැනීම සඳහායි සතිය පිහිටන්නේ. හරි? එහෙම දෙයක් ගන්න. වේදනාවේ ඇත්ත ඇති හැටි දකින්න වේදනාවට සිහිය පිහිටන්න ඕන. එතකොට එන්නේ මොන වගේ අවබෝධයක්ද කියන එකේ නුවණක් වෙනවා ධර්මයේ පැත්ත. සති. ඒ වගේ වචනවල වැදගත්කමක් තියෙනවා කියලා වැටහෙන්න තමන්ට එතකොට නුවණ පිහිටනවා. හිතන් තිබුණම බලපුවේ කරන් යනවා. බලනවාද පාගේ? කියවනවා නම් විතරක් කරන් යන එක දැන් අරන් ගිහිල්ලා පැත්තකට දාලා තියන්න එපා. හොඳයි. දැන් අපි මේ කාලය තුල දැන් සතුටු වෙන්න පුළුවන්. කුසල් සම්භාරය ක්‍රස් කරගත්තා. පාලියට ඊළඟ දවසේ කවුරු හරි ෆොටෝ කොපි කරලා දෙයි පාලි ටික විතර. නේද? ඒකට ගන්නව. හොඳයි. පාලියකට උනන්දුවක් ඇති වෙන එක ලොකු දෙයක්. මම මුලින්ම කිව්වා නම් සිංහල එක විතරයි අරන් යන්නේ. අපිට පාලි පාලි. දැන් මම තේරුම් ගන්න පාලි කියන්නේ අමාරු දෙයක් නෙවෙයි. තුයෙන් ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. මාර්ගයේ වැඩෙන කෙනාට ඒවා තේරුම වැටහෙන භාෂාවක් තමයි පාලි. සිංහලයක කියෙව්වොත් ඔය තේරුම ගන්න බෑ ඔයගොල්ලන්ට සමහර වෙලාවට. අපි කියපු ඒවා ටික අහුවෙන්නේ නැහැ. ඒ ලේසියට ඔය කියාගෙන යනවා මේ වෙන තේරුමක් ගන්න. පාලිය කියවුවහම ගැඹුරක් දකින්න පුළුවන්. මේකේ මොකක්ද මේ බුදුහාමුදුරුවෝ අදහස් කරන්නේ කියලා. එහෙනම් ත්‍රිපිටකයේ කියවනකොට සිංහලෙන් එකක් කියෙව්වට පස්සේ පුළුවන් නම් මේ පාලියක කියවන්න. දැන් ඉන්ටර්නෙට් එකේ නිකන් ගන්න පුළුවන්. ඕන කෙනෙකුට ඕන පාලි එකක් ගන්න පහසුකම් තියෙනවා. ඒ නමේ සර්ච් කරන්න විතරයි ඕන. කම්පියුටර් තියෙනවා. ඒ පහසුව තියෙනවා. පොත් පෙරලා පෙරලා ඉන්න අවශ්‍ය නැහැ. ඒ බය හැරුණාට පස්සේ ඔය පාලියෙන් කියවන එකේ වටිනකමක් Tamanට වැටහෙනවා. සිංහලෙන් කියවුවලා මේක තමයි කියන්නේ ඇත්තේ කිව්වට ඒකත් මේ දැනගන්න ඕන එකක් නේද? සරලව අපිට අද කාලේ මේ ත්‍රිපිටක පොත් දකින්න ලැබෙනවනේ නේද? සරල සිංහලෙන් කියලා. ඒ සරල සිංහලෙන් කියවන්න ගිහින් ධර්මය නැති වෙනවා. ඔයගලන්ට මේ උදාහරණයෙන් තේරෙයි සිංහලයට කියවුවා නම් දැන් පාලි කියවලා ගත්ත අදහස ගන්න බෑ. ඒක සරල කරන්න කරන්න තේරුම වෙනස් වෙනවා. මොකද මේ පරිවර්තනය කරන කෙනාගේ අදහස රිංගනවා ඒක නොදැන කරන්නේ. යා එහෙනම් ඒ චේතනාව නෙමෙයි කරන්නේ. යා හොඳ චේතනාවෙන් පරිවර්තනය කරන්නේ. හැබැයි කියවන කෙනා බොහොම පරිස්සම් වෙන්න ඕන ආයේ නියම තේරුම ගන්න නම් පාලියක කියවන්නම ඕන. සිංහලෙන් සූත්‍රයක් කියවුවා කියලා දැනගත්තා කියලා හිතන්නේ. සිංහලෙන් කියෝලා ඊට පාලියකක් කියව. කොට අඩුපාඩු ටික හදා ගන්න පුළුවන්. ඒ ත්‍රිපිටකේ සරලව සිංහලෙන් තියනවා කිව්වට ඒක කියවන්න යනවට වඩා වටිනවා අමාරුවෙන් හරි පාලිය කියවනවා. ඒකට උදව් වෙනවා සිංහල තේරුම කියවලා ඊට පස්සේ කියවුවම අර නොදන්න වචන ටික වෙනම තේරුම අහගත්තට හරි ගැළුවට හරි කමක් නැහැ. ඒක ඒ ගැඹුර දකින්න උදව් වෙනවා. ඒක නම් මන් දන්නේ නැහැ. මම කෙරුවා හොයලා නැහැ. ඒක මතනේ ඉතින් ඔය එක එක්කෙනා ඉගෙනගත්තු එකක් නේ අනිත් පැත්තට කියවන්නේ. මගද භාෂාවෙන් තිබුණේ, පාලිය නෙමෙයි තිබුණේ. ඉතින් මට නම් වැදගත් වෙන්නේ ඕක නෙමෙයි. අපිට ත්‍රිපිටකේ ඉතුරු වෙලා තියෙන පාලිය. ඒක තමයි මූලාශ්‍රය වෙන්න ඕන. අපි මොකක් හරි හොයාගන්න නම් පාලි ත්‍රිපිටකේ තමයි අපිට කියවන්න වෙන්නේ. එතන තේරුම වෙනස් වෙලා නැහැ කියලා හිතන්න තියෙන්නේ දැනට තියෙන පාඩම. මගද භාෂාවක් දැන් නැහැ නේ මෙතන. මුදේ මත කිය කියා ඉන්නවට වඩා මේ දැනට වෙනස් නොවි තියනවා කියලා හිතන්න පුළුවන් පාලි ත්‍රිපිටකේ. ඒක අපිට අද ඉතුරු වෙලා තියෙනවා නේද? ඕක සරලව කරන්න ගිහිල්ලා ඉතින් සමහරු මේ මාර්ගඵල ලැබුවා කියලා හිතනවා. දැන් මට පටිච්ච සම්පදාය හරි සරලයි කියන මට්ටමට එනවා. ඉතින් ඊට වඩා අපි ගැඹුරක් දකින්න ඕන මේ ත්‍රිපිටකේ නේද? පටිච්චසමුප්පාදේ මේ කොච්චර ගැඹුරුද කියන එක. ඒක මේ සූත්‍ර හැම එකෙන්ම Tamanta සූත්‍රයක් කියවනකොට චතුරාර්ය සත්‍ය දකින්න හැකියාව ලැබෙනවා. පටිච්චසමුප්පාදේ දකින්න හැකියාව ලැබෙනවා. ඒකට තමයි එකෙන් ආර්ය මාර්ගයේ උපදවා ගන්න පුළුවන්. ඒ සතුටු වෙන්න පුළුවන් අදත් අපි මේ කාලේ එකඟ ගත කරේ නැහැ. සීල සමාධි ප්‍රඥා වැඩෙන විදිහ තමයි මේ කාලේ ගත වුනේ. මහානිසංස කුසල් සම්භාරයක් රැස්කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් රැස්කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවිදේවතාවන් වහන්සේලා ඉන්නවා. මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවෙන් සිරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මාවබෝධයේ පිණසම මේ පින් හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා පවත් අපේ පවුල සමත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයන් නරකක් අපල උපද්‍රවය වෙද දුකක් සතරක් උපද්‍රවයක් ආදී කිසියම්ම උපද්‍රවයක් වෙන්න තියෙනවනේ ඒ සෑමගෙන් අප සයවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරංසි. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදීලා පින් බලාපොරොත්තු වෙනා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා තුන් ධර්ම අවබෝධය ලබා ගන්න මේ පින් හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රසකරගත්ත පින්වල බලයෙන් අපට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. මා මේ බාල සමාගම. එවැගේම ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. හිමිනා පුණ්‍ය කම්මේන මා මේ බාල සමාගම. සතන් සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තිය. හිමිනා පුණ්‍ය කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තිය. හිමිනා පුණ්‍ය කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තිය. එවගේ මේ අපි ඇත්ත ඇතිහෙටි නොදන්න කම විද්‍යාව නිසා මම දන්නවා මේ උපේක්ෂා නැදහත් අදුක්කම සුඛ වේදනාවෙත් තියෙනවා විද්‍යාව කියලා නේද? අවිද්‍යාව නිසා කරන සංඛාර ඒක තමයි අපිට තියෙන්නේ. මේ සබ්බේ සංඛාරා අනිච්ඡාති ඒ වගේ අපේ දුකටපත් කරන දුක්ඛ. මොකක් ඇත්ත ඇතිහෙටිට තේරුම් යන්නේ දැන් පඤ්ඤාය පස්සේ. ඒකට ඒ බුලාව නිසා ඉති කරගත්තු දුක කලකිරීලා අතාරින අතනින් පින්ද තියෙන්නේ. තමයි නිවනට මාර්ගය සම්බන්ධ විසඳුම. ඒ වගේ මේ හිතට අරමුණ වෙන ධම්මසේරම සබ්බේ ධම්මා ඒක කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. මම මේ පැත්තේ ඉන්නවා, එහාට කුඩයක් තියෙනවා කියන ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනාත්තාති බව. මේක පැහැදිලිට තේරුම් ගන්න. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. මේ ඔය අපේ පරණ සාකච්ඡා අහන්න ලැබුණාට මේ CD එක අරන් ගිහින් අහන්න පුළුවන් DVD එක. ඒකේ තව දේශනා ගොඩක් තියෙනවා. එහෙනම් ඔක කොපි කරලා කාට හරි බෙදුවත් ඒක